ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
මාර්තු මාසයේ මේ ගෙවිගෙනන සතිය ඔස්ට්‍රේලියාව තුළ තවත් වැදගත් වූ සෞඛ්‍ය කාරණයක් සම්බන්ධයෙන් වැදගත් වන සතියක්. ඒ තමයි මේ ශ්‍රවණාබාධ පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉතින් මේ ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳව ඔබ කොතරම් දැනුවත්ද, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ බහුලව දකින්නට ලැබෙන ශ්‍රවණාබාධ මොනවද, මිදීමට හැකියාවක් තිබෙනවද, ඒ සඳහා ගතයුතු පියවර මොනවද කියලා සාකච්ඡා කරන්නයි අපි සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනෙන්. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත බදුරුලිය මහතාව. අයිබෝවන් සුබදාසනක් වෛද්‍යතුමනි.
අයිබෝවන් මදුර සුබදාසන.
ඔව් වෛද්‍යතුමනි, මේ ශ්‍රවණාබාධ පිළිබඳව කතා බහ කරන්නට පෙර ආතුව මා කැමති අපි සාකච්ඡාව පටන් ගමු මේ ශ්‍රවණයේ ඇතිවන සංසිද්ධිය කෙටියෙන් පැහැදිලි කරගනිමින්.
ශ්‍රවණයේ පිළිබඳව වැදගත්ම අවයවය තමා අපේ ශ්‍රවණේන්ද්‍රිය, එහෙම නැත්නම් කන. අපේ කන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි බාහිර කන, මැද කන, හා ඇතුළු කන කියලා. අපිට එළියෙන් පෙනෙන කන ඉතා කුඩා නාලයක් මගින් ඇතුළට දුවනවා. ඒකට අපි කියනවා බාහිර ශ්‍රවණ නාලය කියලා. මේ බාහිර ශ්‍රවණ නාලය ඊට පස්සේ අපි කන් බෙරෙන් අවසන් වෙනවා. එතකොට පිටතින් එන ශබ්ද කනේ මේ බාහිර ශ්‍රවණ නාලය හරහා ගිහිල්ලා මේ කන් බෙරය කම්පණයට පත් වෙනවා. ඒ කන් බෙරය කම්පණයට පත් වෙනකොට ඒ පණිවිඩය අරන් යන්න මැද කනේ තිබෙනවා කුඩා අස්තිකා තුනක්. මේ අස්තිකා තුන මගින් මේ කම්පණය වෙන කන් බෙරයේ තරංගය ඇතුළු කනට ලබා දෙනවා. ඇතුළු කනේ විශේෂ ඉන්ද්‍රියක් තිබෙනවා, මේ තරලයෙන් නැත්තම් ද්‍රවයෙන් පිටිච්ච කර්ණ ශාංකය කියලා. මේ අස්තිකා වලින් යන තරංගය කර්ණ ශාංකයේ තිබෙන තරලයට සම්ප්‍රේෂණය වෙනවා. මේ තරලයේ සිදුවන නැත්තම් මේ කර්ණ ශාංකයේ සිදුවන වෙනස්කම් ශ්‍රවණ ස්නායුව මගින් අඳුනගෙන මේ පණිවිඩය මොළයට ස්නායු හරහා ගමන් කරනවා. ඉතින් මොළයෙන් දැනගන්නවා මේ ඇසෙන ශබ්ද තරංගය මේ කටහඬක්ද, මේ ගීතයක්ද, ඒ වගේ මොළයෙන් තමයි අවසානයේ මේ බාහිරින් පැමිණෙන ශබ්ද තරංගය හඳුනාගන්නේ. එතකොට අපේ කනට හැම ශබ්දයක්ම ඇහෙන්නේ නැහැ. සමහර සතුන්ට ඇහෙන ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. ඉතින් මේ කනේ අපිට ඇහෙන ශබ්ද පරාසයක් තිබෙනවා. මේ විදිහට තමයි අපිට බාහිරින් ඇසෙන ශබ්ද මොළය සඳකරගෙන ගොස් අපි මේ ශබ්දය කුමක්ද කියලා හඳුනගන්නේ.
ඔව් වෛද්‍යතුමනි, දැන් ඔස්ට්‍රේලියාව තුල අපිට සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ශ්‍රවණාබාධ වර්ග මොනවද?
ඔව් ශ්‍රවණේන්ද්‍රිය නැත්තම් කන සම්බන්ධයෙන් ඇතිවන රෝගාබාධ ගැන කතා කරොත් අපිට මුලින්ම දකින්ට ලැබෙන්නේ මේ කනේ කලාඳුරු. කනේ කලාඳුරු තැම්පත් වීම නිසා මේ ශබ්ද තරංග ඇතුළට ගමන් නොකිරීම නිසා සමහර විට අපේ ඇහෙන්නේ නැති ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි අපි විශාල වශයෙන්ම දකින්නේ. මේ කලාඳුරු කියන්නේ අපිට අවශ්‍ය දෙයක්, ස්වභාවික දෙයක්. ඒන් කරන්නේ කන ඇතුළත බාහිර ශ්‍රවණ නාලයේ තෙතමනය පවත්වා ගන්න එක. නමුත් සමහර අයගේ මේ කලාඳුරු එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ එන්න කලාඳුරු නැත්තම් අපි වැක්ස් කියනවා, ඒ වැක්ස් එළියට එම සඳහා කන ඇතුලේ තිබෙන බාහිර ශ්‍රවණ නාලයේ තියෙන රෝම වලින් එම කලාඳුරු එළියට තල්ලු කර දමනවා. නමුත් සමහර වෙලාවට කෙනෙකුගේ මේ බාහිර ශ්‍රවණ නාලය ඉතා කුඩා නම් මේ රෝම මගින් එළියට කලාඳුරු තල්ලු කරලා දමන්නේ නැත්තම් නැත්තම් වෙනත් හේතු නිසා මේ වැක් නැත්තම් කලාඳුරු එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට කන ඇහෙන්නේ නැති තත්වයට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට බහුලවම දකින්න ලැබෙන දේ තමයි විශේෂයෙන්ම කුඩා ළමයින්ගේ මේ ආසාදන ඇති වෙන්න පුළුවන්. බාහිර කණේ වගේම මැද කණේත්. එහෙම නැත්නම් මේ කන් බෙරේ ආශ්‍රිතව අපිට බැක්ටීරියා ඒ වගේම වෛරස් ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට තාවකාලිකව කන් ඇහෙන්නේ නැති වී යන පුළුවන්. ගොඩාක් විට ආසාදන වැඩි වැඩියෙන් ඇති වුණොත් ඒ අයගේ ශ්‍රවණ තත්ත්වයට බාධා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මා කිව්වා කලින් මේ මැද කනේ තිබෙනවා අස්තිකා කියලා. ඒ කුඩා අස්තිකා වල රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ එළියෙන් එන ශබ්දය ස්නායුව දක්වා සම්ප්‍රේෂණ වන ක්‍රියාවලිය අතරමඟ නතර වෙලා කන් ඇහිම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තවත් රෝගාබාධයක් තමයි මේ නියන ස්පිසිස්. එහෙම නැත්නම් මේ කර්ණ ශංකය නැත්නම් ඇතුළත තරලයෙන් පිරලා තිබෙන ඇතුළු කනේ තරලයෙන් පිරලා තිබෙන කර්ණ ශංකයේ ඇති වෙන තරලේ වෙනස්කම් නිසා කෙනෙකුට මේ රෝගය ඇති වෙන්න පුළුවන්. එහිදී කෙනෙක්ට කැරකැවිල්ල ඒ වගේම මේ කන් ඇසීම නොඇසී යෑම සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව කලාතුරකින් ඇතිවන රෝගයක් තමයි මේ ශ්‍රවණ ස්නායුවේ අසාමාන්‍ය වර්ධනයක් නැත්නම් ගෙඩියක් නැත්නම් ටියුම් එකක් වෙන්න පුළුවන්. ඒකට කියනවා ඇකෝස්ටික් නියුරෝමා කියලා. ඒ ඉතාමත්ම කලාතුරකින් දකින්න තිබෙන දෙයක්. නමුත් ඒ ඉතාමත්ම බරපතල රෝගාබාධයක්. ඉතින් මේ වගේ හේතු නිසා කෙනෙකුට කනේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.
ඔව්, අපි ඊළඟට පොඩ්ඩක් කතා බහ කරමු. වෛද්‍යතුමනි, ඕස්ට්‍රේලියාව තුළ මේ කිව්ව ශ්‍රවණාබාධ ඇතිවීමට බහුලවම හේතු පාදක වන කාරණා මොනවද කියලා?
ඔව් මදුර, ශ්‍රවණාබාධ ඇති වෙන්නේ නැත්තම් මේ බිහිරි බව ඩෙෆ්නස් ඇති වෙන්න හේතු කීපයක්ම අපිට දක්වන්න පුළුවන්. ඒයින් පළමුවෙන එක තමයි වයසට යෑම නිසා අපිට ඇසීමේ දුර්වලතා ඇති වෙන්න පුළුවන්. දැනට සෑම ඕස්ට්‍රේලියානුවන් 6න් එක්කෙනෙකුටම මේ ශ්‍රවණාබාධ නැත්තම් ඇසීමේ අඩුකම දකින්නට ලැබෙනවා. ඉතින් 2050 වෙන විට සෑම 4න් එක් අයෙකුටම මේ ශ්‍රවණාබාධ නැත්තම් බිහිරි බව ඇති වෙන්න පුළුවන් කියලා ගණන් කර තිබෙනවා. ඊට හේතුව තමයි වයසින් වැඩි ජනගහනයක් ඕස්ට්‍රේලියාව තුළ වර්ධනය වීම. ඉතින් වයස ගත්තහම අවුරුදු 60කත් 70වත් අතර ඕස්ට්‍රේලියානුවන්ගෙන් 58%කට මේ ශ්‍රවණාබාධ තිබෙනවා කියලා තමයි සොයාගෙන තියෙන්නේ. එය අවුරුදු 70කට වැඩි අය සලකලා බැලුවොත් 74%ක්ම කන් ඇහිමේ ප්‍රශ්නවලට බිහිරි බවට ලක් වෙලා තියෙනවා. මේ අය ගැන සලකලා බැලුවහම ඒගොල්ලන්ට ඇහෙන්නේ නැත්තේ වඩා ඉහළ තරංග ආයාම. ඉතින් SFT වගේ ශබ්ද මේ අයට මුලින්ම ඇහිමේ අඩුකම ඇති වෙනවා. එතකොට කෙනෙකුට C කියන වචනයත් T කියන වචනයත් එකම ආකාරයෙන් තමයි බොහෝ විට ඇහෙන්න පටන් ගන්න. මේ වයසට ඇතිවීම නිසා ඇතිවන බිහිරි බවට විශේෂ උපකරණ මගින් AI ඇසීම නැවත ලබා ගැනීමට හැකියාව තියෙනවා. සම්පූර්ණයෙන් නැතත් යම් තරමකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මීට අමතරව අනිත් කාරණාව තමයි අධික ශබ්දවලට නිරාවරණය වීම. සමහර විට සංගීතය වෙන්න පුළුවන්, සමහර විට වැඩ කරන අවස්ථාවල වැඩ කරන තැන්වල තිබෙන යන්ත්‍ර සූත්‍ර සහ ඒ පාවිච්චි කරන උපකරණ නිසා අධික ශබ්දවලට නිරාවරණය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අධික ශබ්ද වලට නිරාවරණය වීම නිසා පසු කාලයක ඒ අය බිහිරි බවට නැත්නම් ශ්‍රවණාබාධ වලට ඇති වෙන්න පුළුවන්. තවත් එක් ක්‍රමයක් තමයි උපතින් නැත්නම් ජානවලින් ඒ අය බිහිරි බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ අයට අතිවිශේෂ ක්‍රම සහ උපකරණ මගින් යම් පමණකට ආධාර උපකාර පුරුක් කරන්න පුළුවන්. සමහර අයට ඒත් මේ අසීරුයි නැවත ඒ ශ්‍රවණය ලබා ගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ නිතර නිතර ආසාදන ඇතිවීම නිසා කන් බෙරේ ඒ වගේම බාහිර කනේ මේ වගේ ආසාදන ඇතිවීම නිසා මේ කන් බෙරයට හානි වෙලා ඒ අයගේ ශ්‍රවණය අඩුවෙන්න දීරි බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දේහය තුළ ඇතිවන ආසාදන විශේෂයෙන් මෙනින්ජයිටිස් පැපොල වගේ රෝග නිසා එහි අතුරු විපාක ලෙස කෙනෙක්ට ඇසීම අඩුවීම නැත්තම් දීරි බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනතුරු විශේෂයෙන්ම කන ප්‍රදේශයට සිදුවෙන අනතුරු නිසා ශ්‍රවණේන්ද්‍රියේ ගැටලු නැත්තම් බිහිරි බව ඇති වෙන්න පුළුවන්. තවත් කලාතුරකින් සිදුවෙන දෙයක් තමයි විවිධ බෙහෙත් වර්ග විශේෂයෙන්ම මේ ඇමයිනෝග්ලයිකොසයිඩ් නැත්තම් මේ ජෙන්ටමයිසින් වගේ බෙහෙත් වර්ග නිසා කෙනෙකුට ඒවායේ අතුරු විපාක නිසා ඉතා කලාතුරකින් ඇහෙන්නේ නැතිවීම බිහිරි බව ඇති වෙන්න පුළුවන්. තවත් එක් කාරණයක් තමයි මේ දරු ප්‍රසූතියට පෙර ඒ ගර්භණී මාතාවට ජර්මන් සාරම්ප නැත්තම් කම්මුල් ගාය වගේ රෝග ඇති වෙනවා නම් කලාතුරකින් ඒ ලැබෙන දරුවාට ශ්‍රවණ ආබාධ වලට පත් වෙන්න පුළුවන්.
හොඳයි, වෛද්‍යතුමනි, අපි අවසාන වශයෙන් කතා බහ කරමු. දැන් තමන්ට ශ්‍රවණාබාධයක් තිබෙන බවට හඳුනා ගැනීමට යම්කිසි පුද්ගලයෙකුට අනුගමනය කරන්නට පුළුවන් ක්‍රියාමාර්ග පිළිබඳව
ප්‍රධාන වශයෙන්ම අපි දකින්නේ රූපවාහිනී ශබ්දයේ වැඩි කිරීම. ඒක අනිත් ගෙදර අනිත් අයට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට රූපවාහිනී නරඹද්දී ඒ අය ශබ්දයේ වැඩි කරන. ඒ වගේම තමයි ගුවන් විදුලිය ශ්‍රවණය කරද්දී ඒගොල්ලෝ වැඩි ශබ්දයක් අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ට ඒවා මේ හුම්කම් දෙන්න. ඊට අමතරව ගෙදර අය කතා කරන දේවල් ගොඩක් වෙලාවට නැවත කියන්න සිදු වෙනවා ඒ අයගේ ශ්‍රවණාබාධ තියෙනවා නම්. ඉතින් මේ වගේ කාරණා තිබෙනවා නම් ඒ අය තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා ඒ වගේම මේ ශ්‍රවණ පරීක්ෂණ ආයතන තිබෙනවා හියරින් ඕස්ට්‍රේලියා වගේ ඒ වගේ තැනකට ගිහිල්ලා තමාගේ ගැටලුව කියන්න පුළුවන්. එතකොට පවුලේ වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලලා ඒ අවශ්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් මදුර අපිට වඩාම වැදගත් වෙන්නේ ශ්‍රවණාබාධ නැත්තම් මේ බිහිරි බව වළක්වා ගන්න ක්‍රමයක් තියෙනවද කියන එක. ඉතාමත්ම වැදගත් දේ තමයි මේ අධික ශබ්දවලට භාජනය නොවී සිටීම. විශේෂයෙන්ම මේ අධික ශබ්දයේ තියෙන සංගීතය ඒ වගේම වැඩ කරන තැන්වල තිබෙන උපකරණ ඒව නිසා එන අධික ශබ්දය. ඉතින් ඒ වගේ වෙලාවක ඒ තමාගේ වැඩ කරන තැන ඒ කන් ආවරණ විශේෂයෙන්ම පළඳිනවනම් වඩා හොඳයි. ඒ වගේම තමයි යම් කෙනෙකුට ආසාද නැති වෙනවනම් කනේ නිතර ඒ අයට ඒ සඳහා විශේෂඥ ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙනවා. කනේ ආසාදනයක් ඇති වෙච්ච ගමන් ඉක්මනින්ම වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නම් ඒව ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ප්‍රධාන කොටම අපිට කියන්න තියෙන්නේ මේ අධික ශබ්දය කනට වැටීම වළක්වන්න පුළුවන් නම් ඒක තමයි මේ ප්‍රධාන කොටම අපිට මේ බිහිරි බව වළක්වා ගන්න තියෙන ප්‍රධානම ක්‍රමය කියලා කියන්න පුළුවන්.
හොඳයි, අපි කතා බහ කරමින් පසු මේ ශ්‍රවණාබාධ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ මාර්තු මාසයේ මේ ගිවිගෙන සතිය ශ්‍රවණය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය විදිහට තමයි ඔස්ට්‍රේලියාව තුළ හැඳින්වෙන්නේ. මේ සාකච්ඡාවට අපිත් සමග සම්බන්ධ වුණේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරුලිය මහතා. වෛද්‍යතුමනි, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.